දැන් මෙන්න මේ ක්‍රමයට මේ එනකොට මොකද සිද්ධ වෙන්නේ? කල්පනා කරලා බලාපුවා ඊයයි දකින්නෝ මම ඈත කාලෙක ඉඳන් හිටියා. ඒ මම කියන සංඥාව පොඩ්ඩක්වත් අඩුවක් නෑ. ඒ නිසා ඊයය බහිනවා නිගමනයකට. මොකද්ද මේ නිගමනේ? යෝමේ අයං අත්තා වදෝ වේදේති ආදි වශයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. යෝ తత్ర తత్ర కళ్యాణం పాపకానం కమ్మానం విపాకానం పరిసంవేదేతి ఆది వశే మే పాళీయ విగ్రహ කරලා තියෙනවා ఏక. ఏకే කියන්නේ මොකද්ද? මේ මම කියන එක නා. මේ විඳින්නේ මමනේ. ඒක ඒක දන කයෙන් හිටියට. කය නෙමෙයි කය ඉදලා මමනේ විඳින්නේ. මේ කතා කරන්නේ මම කියන එක නානේ. ඉතල බවේ කතා කළා. ඒ කතා කරේ මමමයි. ඊට ඉස්සෙල්ලා බයි කතා කළා. වින්දා. ඒ මමමයි. කර්ම රැස් කළා. මමමයි. ඒ විපාක විදිහට ඇවිදින විපාක වශයෙන් කයක් අරන් උපන්න. ඒත් මමමයි. අන්න එහෙම මමයි කියනවා. මෙන්න මේ මම නිච්චෝ. කවදාවත් පෙළන්න බෑ. නිච්චෝ කියේ පෙළන්න බෑ කියන්නේ. අනිච්චෝ කියේ පෙළනවා. නිච්චෝ කියන්නේ පෙළන්න බෑ. භගවත් ගීතාවලියේ ඔය පෙළන්න බැරි කතාව පෙන්වන්නේ. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැද. ගින්නකින් තොප දැවිය නොහැද. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ. මෙන්න ආත්ම සංකල්පය අරගත්ත ඔය භගවත් ගීතාවලිය කියන්නේ වෛදික බමුණන්ගේ ප්‍රධාන පොත. මෙන්න මෙහෙමයි විග්‍රහ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට අර වෛදික බමුණා පෙන්නනවා නිච්චෝ. ඒක පෙරන්න බෑ. මම පෙලින්නේ නැහැ කවදාවත්. දුවෝ විනාශ වෙන්නේ නැහැ. අරගෙන අන්‍යතාවයට පත් වෙන්නේ නැහැ. අන්‍යතාවයක් නැහැ. මම කියන එක කය තමයි වට යන්නේ. මම කියන එක නැහැ වෙන්නේ. සස්සතෝ සාස්වතයි. කවදාවත් මේ සදාකාලිකයි. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ, විනාශ කරන්නවත් බෑ. අවිපරිණාම ධම්ම. මේක කවදාවත් විනාශයටපත් වෙන්නේ නෑ. විනාශයට පරිණාම වෙන්නේ. මෙන්න මෙයා තමයි මේ කතා කරන්නේ, යන්නේ, ඉන්නේ, කන්නේ, බොන්නේ, මේ ඉරියව් පවත්න්නේ ඔක්කොම කරන්නේ යා තමයි. අන්නේ තමයි මම කියන්නේ. ඔන්නේ මම කියන්නේ කියලා නම් ඒකාන්තයෙන් ඉන්නවා. ඔන්නෝක තමයි ආපු දෘෂ්ටිය. ඊට පස්සේ මොකද කරන්නේ මේ බමුණෝ? මෙන්න මේ මම කියන එකේනා දැන් දැක්ක කෙනෙක් නැහැ. මම කියන එකේනා ඉන්නේ කොහෙද දන්නේ නැහැ. ලොකුද පුංචිද කියලා හොයන්නත් බෑ, කළුද සුද්ද කොහමද දන්නේත් නැහැ. හැබැයි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා වැටහෙනවා. මෙන්න මේ වැටහීම නිසා මෙයයි විශාල සැකයකට භාජනය වෙන්නේ. ওই දෘෂ්ටිය නිසා දෘෂ්ටි හයක් උදා වෙනවා. මොකද මේව දිවස් ඇති අය මේ විදියට ආපු මම දකින්න සසරේ ඉඳන් අනන්ත ඈත ඉඳලා දිවසින් බලාගෙන බලාගෙන යනකොට අද්භයෙන් අද්භයයට එනකොට මම කියාපු එකෙනෙක් ගැන දකින්න දැකලා ඒගොල්ලෝ නිගමනය කරනවා. ඔය කියන පෙළන්න බැරි, ඒ වගේම වෙනස් වෙන්නේ නැති, සදාකාලික විනාශයට පත් වෙන්නේ නැති මම ඉන්නවාමයි. අත්ති මේ අත්තාති ආත්මාදී කියන එක තමයි අපේ පාලි භාෂාවේ වචන කියා තියෙනවා. මෙන්න මෙහෙම අදහසක් ඒගොල්ලෝ ගන්න. මේ ආත්මය ඇත. ඒයගේ නිගමන. දැන් මේක දෘෂ්ටිය බව ඒ අය දන්නේ ඇත්තා කියලා හිතන. දැකදීනේ කියන්නේ. අර අතීතේ වටන් අනන්ත ඈත වටන් නොකැඩි නොබැඳි එන එකක් තියෙනවා වාගේ වැටහෙන නිසා ආත්මයක් ඇත කියන ස්ථිර ඒගොල්ලෝ නිගමනය කරනවා. මෙන්න එක දෘෂ්ටිය. ඔන්න එක ආත්ම දෘෂ්ටිය. ඒවා දකින්න බැරි. සාමාන්‍ය අද කියනනම් භෞතිකවාදී කියන්නේ අදක් තියෙන අය වාගේ. එදත් හිටිය කොටස. ඔය එකක්වත් ගණන් ගන්න. ඔය જાතිය ඈත ඉඳන් එන එකක්වත් කනමුනේ ඔහොම එකක් හැත්තේ නැහැ. ආත්මයක් නැත. ඔහොම ආත්මයක් නැහැ. ඊයයි ගත නිගමනයේ මොකද්ද? ආත්මය තියෙනවා නම් තමයි සැරිසරන්නේ ඔහොම වෙන්නේ. පින්පව් බල දෙන්නේ. එහෙම එකක් නැත්නම් මොනවා කරහම මොකද? කොහෙද උපදින්නේ? මලාට පස්සේ ඉවරයි. ආත්මය නැතා කියන අය ගත්ත තීරණේ. මේ ලෝකේ ආපෝ තීජෝ වායෝ පඩ කියන ධාතු හතරෙන් ගොඩ නැගිච්ච ශරීරයට පණක් එනවා. ඒක වැරුණට පස්සේ ඉවරයි. ඔතන ආත්මයක් තිබුණෙත් නැහැ, යන්නේ හිකුත් නැහැ. මෙන්න මේකට කියනවා ඒගොල්ලෝ ආත්මයක් නැත කිය. අනාත්ම කිව්ව ඔන්න ඕකට ඒගොල්ලෝ. ආත්මයක් නැත අනාත්ම. ආත්මයක් ඇත ආත්ම. මෙන්න වෛදික බමුණන් අනාත්ම කිව්වේ ඒක. ආත්මයක් නැත. ඕකට කියනවා උච්ඡේද දෘෂ්ටිය. ආත්මයක් ඇත කියන එකට කියනවා සාස්වත දෘෂ්ටිය. අත්ති මේ අත්තාදී නත්ති මේ අත්තා. දැන් ඔය වචන දෙක හැදුන හැටි. තව පිරිසක් කියනවා. අත්තාව අත්තාන සංජානී. ආත්මය විසින්ම ආත්මය දකිනවා. ඒකේ මෙතනත් ආත්මයක් තියෙනවා. ඒක තමයි යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ කතා කරන්නේ. සැප සැප විඳින්නේ දුක් විඳින්නේ ඔක්කොම කරන්නේ ආත්මයට තමයි දැනෙන්නේ. ඊ ආත්මෙකින් ආත්මේ තියෙන බව දැනගත්තා. අතීතේ ඉඳන් ආපු එකනා කියනවා එහෙම. මේකත් මේකෙත් ආත්මෙ තියෙන. අතීතේ ආපු ආත්මෙත් දකින්නවා අපි. ඉතින් එහෙම ගන්නවා තීරණයක්. ඊ ආත්මෙ මෙතන නැති වෙන්නේ කඩන විදිහට විනාශ කරන්න බෑ. අතීතයේ තිබුණ දැනුත් තියෙන. දැන් ඔය තව අදහසක් ගන්න. තව පිරිසක් කියනවා. අනත්තාජ අත්තාන සංජාමි. මෙතන නම් ආත්මේ නැහැ. ඒ කියන්නේ ධාර දිවක් ලැබුවා නෙමෙයි. ධාන ලබාගෙන ධාන ස්වභාවය තුළින් අර තමන් ලැබූ ධාන තලයේ ස්වභාවය මනසින් දකින්න. ඒ සමාපත්තියේදී දකින්න හැටියක්. අන්නේ දකින්න ස්වභාවයන් අරගෙන කියනවා. මේ මත්ලේකයි නම් ආත්මේ නෙමෙයි. අනාත්මයි. ආත්මේ තියෙන්නේ ඊට පස්සේ මලහට පස්සේ. සදාතනික ආත්මයට එකතු වෙන. අනත්තාව අත්තාන සංජානීති කියලා ඒගොල්ලෝ ටික උනේ. කියන්නේ පාලියෙන් කිව්වට අනාත්මයෙන් ආත්මය බලනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ආත්මය තියෙනවා මේ අනාත්මය ඉතල දැනගන්න. තව පිරිසක් කියනවා. නෑ මේ ඊතරම් ආත්මයක් තියෙනවා තමයි. ඒක තාවකාලික පොඩි එකක්. මරුණා මේක ඉවරයි. අත්තාච අනත්තාන සංජානී. මේ ආත්මය ඉඳගෙන මරණය පස්සේ ආත්මය නැහැ කියලා දැනගන්නවා කියන ඒගොල්ලෝ තව මතයක් කියේ. මෙන්න මේ විදිහට මත හයක් ගේනවා. මත හය සකස් කරගෙන දෘෂ්ටිගත වීම හයක ඉන්නවා බමුණු. මෙන්න මේකට කියනවා සක්කාය දිට්ඨිය. එහෙනම් දෘෂ්ටි ගහන දෘෂ්ටි කාන්තාරු ඔකට කියන වචන. ඒ වගේම දෘෂ්ටි ගත දෘෂ්ටි විපන්දිත ඔය ආදී වචන වලින් විග්‍රහ වෙනවා මේ දෘෂ්ටියක හැටි. දෘෂ්ටියෙන් ගහන වෙලා දෘෂ්ටියෙන් කම්පා වෙලා ඒ වගේම දෘෂ්ටි කාන්තාරයට ඇහැල්ලා මොනවා තීරණයක් ගන්න බැරුව මෙන්න මේ ආකාරයෙන් මෙබඳු හය ආකාරයක අදහස් අරගෙන ඔය ආකාරයෙන් ගත කරන ඒ ඉන්න ගමන් මොකද කරන්නේ? විශාල තර්කවාද. මේකෙන් කෝකද හරි එකක්වත් තෝරා ගන්න බෑ. තාවිරිසක් අහනවා ඔය ආත්මේ කොහොමද? ඇත්තවත්ින් හැක ඇති වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. නැති දෙයක් තියෙනවායි කියලා නිගමනය කරගත්තාට පස්සේ මොන ආකාරයේ කිව්වත් මවාගත්ත නිර්මාණයක් මිස ඇත්ත දකින්න බැරුව මෙහෙම සදාතනික ආත්මයක් තියෙනවා කියලා නිගමනය කරගත්තාට පස්සේ විවිධ මත ඇති වෙනවා. මොකද කොහොමද මේ ආත්මය කියන එක පිළිබඳව සැක ඇති වෙන්න පටන් ගන්න ඇත්තරම තියනවාද මේක දැන් ප්‍රඥා ඇති වෙන දැන් මෙන්න සැක ඇති වෙන හැටි ඔය ආත්මය අත්‍යවශ්‍යම ඔය ආත්මය කියලා එකක් ඉස්සර තිබුණාද ඒක පිළිසරේ සැකයක් ඇති වෙනවා තව ආත්මේ මොකද ලොකුද පුංචිද කළුද සුදුද කොහෙද තියෙන්නේ මොනවද තේරෙන්නේ ආත්මය තියෙනවා කියන දෘෂ්ටිය විතරයි මේ තියෙන්නේ ওই දෘෂ්ටිය කඩා ගන්න බැරුව ඉතින් එක එක අදහස් ගන්න ඉතින් මොකද්ද අතීතයේ මම හිටියද මේක ප්‍රශ්නය අතීතයේ මම හිටියේ නැද්ද මේ තව සැකයක් මම අතීතයේ කවුරු වාගේද හිටියේ කවුරු වෙලාද හිටියේ කෙසේද හිටියේ කොහේ ඉඳලා තිතෙන්ට ආවේ දැන් මෙන්න මෙහෙම සැක පහක් මතුවෙනවා අතීතයේ මුල් කරගෙන හැබැයි දැන් වැදගත් දෙයක් තියෙනවාක දැනගන්න අර දිවත් පහළ වෙච්ච අය එහෙම බැලුවා නම් ඊයටත් මේ සැක පහ තියෙන එහෙනම් මෙතන වැදගත් දෙයක් තෝරා ගන්න ඕනේ මම අතීතයේ හිටියද කියපුවාම අර මම කියන සංඥාවෙන් අතීතයේ හිටපුවා දිවසල පෙන්නලා තියෙන. එහෙනම් එයාට ඒ ප්‍රශ්නේ නැති වෙන්න ඕනේ සැකේ. නමුත් එයාට සැකයක් තියෙනවා. ඒ මොන සැකයක්ද කියලා විග්‍රහ කරලා දෙනවා ඔක පොඩ්ඩක් විග්‍රහ කරලා දීලා. මෙහෙම. මම හිටියේ නැද්ද? ඉතින් අර දිවසින් ඉතලා හිටිය බව දැනගෙන මම හිටියා නේද නෑ කියන්නේ කොහොමද? එහෙනම් ඒ ප්‍රශ්නේ තියාරේ විසඳෙන්න ඕන. කවුරු වෙලාද හිටියේ කෙහෙද හිටියේ? ඒ ප්‍රශ්න දෙකත් විසඳෙන්න ඕනේ දිවසින් දැක්ක කෙනා. කොහේ ඉඳන්ද ඉතින් ආවේ? ඒකත් විසඳෙන්න ඕක. එහෙනම් දිවස් හැටියට ප්‍රශ්න පහම විසඳෙන්න ඕනේ. නමුත් විසඳිලා නැහැ. මේ ප්‍රශ්න පහ මේ යටත් තියෙන සැක පහ. ඔබ විසඳ ගන්න කවදාවත් නැහැ එක දෙයක් සුද්ධ කරගන්න. ඒක තමයි විග්‍රහ කරන්න ඕනේ යථාර්ථයේ දකින්න. මොකද ඒක එහෙම කියන්නේ මේ වර්තමානයේ ගැනත් එහෙම අදහසක් එනවා. සැක හයක් එනවා. මම දැන් ඉන්නවද මම දැන් නැද්ද දැන් වැදගත්ම දේ මේ මම කියනකොට අපිට මේ වැටහෙන මම ගැන නම් මේ අහන්නේ මම දැන් ඉන්නවද කියලා සැකය තියෙන දෙයක් ඒ පරිපෙණීම ඉන්නකොට මම දැන් නැද්ද මේ ඉන්නේ ඉතින් ඉන්නේ නැහැ කියන්නේ කොහොමද ඔය අදහස ඉන්නුනේ එහෙනම් මේ මම කියලා ගත්තේ මොකද්ද කියලා දැන් හොඳට තෝරා ගන්න ඕනේ කවුද මම කොහොමද කෙහෙද කොහේ ඉඳන්ද මෙතෙන්ට ආවේ කොහටද යන්නේ අන්නේ අවසාන ප්‍රශ්නේ විතරයි සැක නැති වෙන්න ඕනේ හැම මේ මම කියන සංඥාවෙන් ගත්තේ කියන නම් මේ ඇහුවේ එහෙනම් මොන මමද මේ ඇහුවේ අන්න අර මුලදි කිව්ව නිච්චෝ දුවෝ සසතෝ අවිපර්ණාම ධම්මෝ කියන අන්නේ මම ගැනයි මේ හොයන්නේ එහෙම මම මේ පෙර හිටියද මොකද මම හොයාගන්න බෑ කොහෙද ඉන්නේ කියලා හැංගිලා ඉන්න තැනක් නෑ අදහස දුන්නා හොයාගන්න කාටවත් බෑ ඒ නිසා තමයි මේ හැමතැනම හොයන්නේ අතීතයේ හොයනවා කොහොමද හිටියේ කවුරු වෙලාද හිටියේ කෙසේද හිටියේ කොහේ ඉඳන් කොහොමද ආවේ කොහටද ගියේ දැන් මෙන්න මේ ප්‍රශ්නේ මම හොයනවා හැමතැන දැන් මේ කොහෙද ඉන්නේ මම දැන් මෙතන කොතනද ඉන්නේ මොන මමද මේ මස්ලේ කයර පේන කියන මම නෙවෙයි ඔය කියන පිළන්ඩ බැරි විරස් වෙන්නේ නැති සදාතනික විනාශයට පත් වෙන්නේ නැති මම කොහෙද ඉන්නේ එයා කවුරු වාගේද කොහෙද ඉන්නේ එයා කොහෙ ඉඳන්ද ආවේ එයා කොහාටද යන්නේ අන්නියාගේ හැටි කොහොමද ඕකයි මේ ප්‍රශ්නේ මතු අනාගතය ගැනත් ඔහොම හිතන මතු අනාගතයේදී මම ඉන්නවා ඇත්ත වශයෙන් නැද්ද කවුරු වාගේද කෙසේද කොහේ ඉඳන්ද යන්නේ කොහටද කොහේ ඉඳන්ද ආවේ ඉතින් මෙන්න මේ කියන සැක මතුවේ මෙන්න මේ සක්කාය දිට්ඨිය කියලා කිව්ව ඔන්න ඔය ඉස්සෙල්ලා ගත්ත දෘෂ්ටියට ගත්තා ආත්මය කියලා තියෙනවා කියලා ගත්තාට පස්සේ ඔන්න ඔය සැක ටික මතුවෙන්න පටන් ගන්න විතිකිච්ඡා මතුවෙනවා කාංකා විතිකිච්ඡාගේ ඔය ටික මේ බමුණන්ට ඇති වුණ දේ දැන් මෙන්න මේ කාරණේ විසඳගන්න බැරුව මොකද කරන්නේ මීට පෙර කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ කාලේ ඉඳන් මේ ප්‍රශ්නේ විසඳලා තිබිච්ච ඒවා කොටසක් ඉතුරු වෙලා වේදයේ ගේනවා. ඒ මොනවද? මේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන මෙන්න මේ පහ තමයි ඔය මම කියන දෙන තියෙන්නේ. ඔන්න ඔය කෑලි පහ තියෙනවා කියන්නේ විග්‍රහ කරලා එනකොට අර දෘෂ්ටි අයින් කරන්නේ නැතුව ඔන්න ඔය කෑලි පහේ මම හොයන. දැන් විවිධ තර්කවාද මති මතාන්තර ගෙනහල්ලා අර බමුණු එකිනෙකා එක එක විදිහට කිය. ඔය කෑලි පහ අයින් කරලා කතා කරන්න බෑ තියෙන බව දන්නවා. රූප උපාදානස්කන්ධය තියෙන බව දන්නවා. වේදනා උපාදානස්කන්ධයක් දන්නවා. සංඥා උපාදානස්කන්ධය තියෙන බවත් දන්නවා. සංකාර උපාදානස්කන්ධය තියෙන බවත් වැටහෙනවා. විඥාන උපාදානස්කන්ධය ගැනත් වැටහෙනවා. හැබැයි ඒ ටික වැටහුණාට ඕකේ මවික් නම් ඉන්න ඕනේ කොහේ හරි. ওই දෘෂ්ටි අයින් වෙන්නේ නැහැ. ඒ නිසා සමහර අය කියනවා මේ රූපේ තමයි මම. අර නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ කිව්ව. පිරන්න බැරි, වෙනස් කරන්න බැරි, සදාතනික වූ, විනාශයට පත් වෙන්නේ නැති එකක් කියලා කිව්වහ. අනිත් බමුණ තර්ක කරා මේ කය වෙන්නේ කොහොමද? මේක වෙනස් වෙනවා, පෙළෙනවා. ඒක හරියයි. එහෙනම් නෑ නෑ මේ කය වාගේ. මම මේ කයේ හැඩරුව තමයි. තව කට්ටියක් කියේ. හැබැයි පෙන්වන්න ඔප්පු කරන්න එකක් නෑ. තව සමහර පිරිසක් කියනවා මේ කය තියෙන්නේ මම ඇතුලේ. දැන් අර ආත්මය කිව්ව එක ඇතුලේ. නෑ නෑ ආත්මෙ පුංචි. ආත්මෙ තියෙන්නේ මේ කය ඇතුලේ. මෙන්න මේ වගේ අදහස් හතරක් දෙන්න. දෘෂ්ටි හතරක් ඔගෙන් විග්‍රහ කරන. රූපේ මුල් කරගෙන මම හොයන්. තව පිරිසක් කියනවා නෑ නෑ රූපේ නෙමෙයි මමයි. යමක් වේදනාවයි වේදනායි ස්කන්ධී කියවන අන්න ඒකයි මම කියන්නේ. තාපිරිසක් කියන. එතකොට තාපිරිසක් කොහොමද තර්ක කරන්නේ? වේදනාව විනාශේ. එකාකාරී හිටින්න. ගලපන්නද? නෑ නෑ වේදනාවේ හැඩේ තමයි මම. වේදනාව වාගේ. වේදනාව කොහොමද? ඒ වේදනාව කියන්නේ මම තමයි. මම වේදනාව වාගේ. අනික තාපිරිසක් කියන. ඊට පස්සේ ඔකට තර්කවාද එනකොට කියනවා මං ඇතුලේ වේදනාව තියෙන ආත්මය ඇතුලේ වේදනාව තියෙන. තාපිරිසක් කියනවා වේදනාව ඇතුලේ ආත්මය තියෙන නේද මම තියෙන්නේ. ආත්මය කියන එක තමයි මම කියන වචනේ ගත්තේ. තාපිරිසක් කියනවා නෑ නෑ ඕක නෙමෙයි. සංඥාවයි මම කියන්නේ. තාපිරිසක් කියනවා සංඥාව වාගේ මම. තාපිරිසක් කියනවා සංඥාව තියෙන්නේ මම ඇතුලේ. එන ආත්මය කියන මම ඇතුලේ. ආත්මය තියෙන්නේ මෙන්න මම ඉන්නේ සංඥාව ඇතුලේ. ඕකේ හතර විදිහක් කියේ. තාපිරිසක් කියනවා සංඛාරයි මම කියන්නේ. මම සංඛාරවා. සංඛාර ඇතුලේ මමයි. මං ඇතුලේ සංඛාර තියෙන්නේ. එන ආත්මය කිව්ව මව කිව්ව එකක්. තාපිරිසක් කියනවා නෑ නෑ ඔය එකක්වත් නෙමෙයි. විඥානීය කියන එකයි මම කියන්නේ. විඥානේ වාගේ මම. මම ඉන්නේ විඥානේ ඇතුලේ. විඥානේ තියෙන්නේ මං ඇතුලේ. නේද ආත්මය ඇතුලේ. මෙන්න මේ විදිහට ඔය කියනා වූ ඉස්කන්ද පහ බුල් කරගෙන දෘෂ්ටි 20ක් ගන්නවා. මෙන්න මේක ටික වීස දිවිද සක්කාය දිට්ටි. ඔය 20 ආකාර සක්කාය දිට්ටියක් හැදිච්ච හැටි. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න ටික අරගෙන එකක් එකක් ගන්න සැක කරන රූපේ මමද මම රූපේ වාගේද ඇත්ත වශයෙන් රූපය ඇතුලේ මම ඉඳ මම ඉන්නේ මං ඇතුලේද රූපේ තියෙන්නේ වේදනාව මමද මම වේදනාව වාගේද නැත්නම් මං ඇතුලේද වේදනාව තියෙන්නේ වේදනාව ඇතුලේද මං ඉන්නේ ඔක්කොම සැක ප්‍රශ්න කාංකා විචිකිච්ඡ සංඥාව මමද මම සංඥාව වාගේ ප්‍රශ්නාර්ථයක් එනවා විසඳුමක් නැහැ විස්ීප්ත වෙනවා ඒකයි කාංකා විචිකිච්ඡා කියන්නේ කවදාවත් විසඳුමක් නැතුව ওই විදිහට ඔය ඔක්කොටම එකක් එකක් නැහැ ඇති කර ගන්න. ඊට පස්සේ මෙයාට ලොකු ප්‍රශ්නයක් එනවා එතනින්. කවදා හරි අපි බුදුන් කියලා කෙනෙක් පහළ වුණා නම් මේකෙන් හරි එක කියන. මේ ආත්මේ ඉන්න දෙන හරියට කියලා හේතු ඇත උපු කරනවා. එහෙම නැති කෙනෙක්ක් බුදුන් කියලා පිළිගන්නේ. මෙන්න බමුණන්ගේ දෘෂ්ටිය. යමෙක් බුදුන් නම් මේකට උත්තරයක් දෙන්න ඕන. හරි උත්තරයි. ඔයකින් කොතන හරි මම ඉන්න දෙන පෙන්වන්න ඕන. ඒ මම කියන එක හැටි පෙන්වන්න ඕන. එහෙම නැති කෙනෙක් බුදුන් කියලා අපි නම් පිළිගන්නේ. මෙන්න මේ නිසා ඒ වෛදික බමුණන්ට ගෞතම බුදු පියාණන් වහන්සේ බුදුන් කියලා පිළිගන්න හේතු නැතුව ගියා. මොකද ඔය හිස් ප්‍රශ්නය. ඔය ප්‍රශ්නේ උඹලා මුලාවට පත් වෙලා අහන ප්‍රශ්නය. අර්ථයෙන් ශූන්‍යයි. ඔය බලාපොරොත්තු වෙන්නේ හිස් දෙයක් උඹලා. ඒ එහෙල්ලම් හරියන්නේ අපි දැක්කට උත්තර දුන්නේ නැත්නම් අපි ගණන් ගන්නේ නැහැ බුදුන් කියලා. ඒවා අය හරියන්නේ. මේක කියනවා නම් කියන්න මේක ඇතුළේ කවුද පොතනින්. අපි ඉතිරෝම දන්නවා මම මේක ඉන්න බව. ඒ දෘෂ්ටිය හදන්නේ. ඒ මම කොතනද ඉන්නේ? රූපේද ඉන්නේ? වේදනාවේද? සංඥාවේද? සංකාරවලද? විඥානවලද? ඒක ඇතුළේද? පිටද? ඒක දැක් හරියට දන්නවා නම් දැක් එක නා කියන්න ඕන. අනික කිසි කෙනෙක් අපි බුදුන් කියලා පිළිගන්නේ නැහැ. බුදුගේ ශ්‍රාවකයෝ කියලා පිළිගන්නේ. මෙන්න මේ නිසා බුද්ධයේ කංකති නිතරම එන අයයි. බුදුන් කෙරෙහි සැකේ. දේශනා කරන ධර්මයේ පිළිගන්නේ ධර්මයේ කංකති. ශ්‍රාවකයෝ මේ දන්න අය කියලා පිළිගන්නේ සංඝයේ කංකති. ශික්ෂණය වෙන වර්ගයේ පිළිගන්නේ නැහැ. මොකද අපි කියන ප්‍රශ්නෙට උත්තරේ උතන නැති නිසා. සික්ඛාය කංකති. මුල්ලාන්තේ පිළිබඳ පූර්වාන්තේ පිළිබඳව මම කියා දුන්නේ නැති නිසා. පූර්වාන්තේ යථාර්ථي අත්‍ය පිළිගන්නේ නැහැ. අපරාන්තිය ගැන කිව්වට පිළිගන්නේ නැහැ. මම ගැන කිව්වේ නැති නිසා. වර්තමානයේ මම කියා දුන්නේ නැති නිසා වර්තමානයේ ගැන කියන විග්‍රහය පිළිගන්නේ. මේ හේතුඵල න්‍යාය පිළිගන්නේ නැත්නම් ඉදප්පත්‍යත පරිච්ඡසමුපාදී කංකති කියන එක පිළිගන්නේ. ඕරිනා බුද්ධ ආදී යටදෙන සැකේ ඇති වෙනවා කිය. දැන් සක්කාය දිට්ඨිය යම් තැනකද විතිකිච්ඡා එතන. දැන් මොකද වෙන්නේ? විසඳ ගන්න බැරි අභූතයේ සිද්ධියක් පස්සේ දුවනකොට. දැන් මේකට උත්තර කවුරුවත් ළඟ නැතුව හම්. කවුද මේකට උත්තරේ දන්නේ? මම දන්නේ නැහැ. කවුරුවත් දන්න කෙනෙක් හොයාගෙන යන්න ඕන කියලා. අන්‍ය සාස්ත්‍රවරු පස්සේ හඹා යනවා එක එක නා එක එක විදිය. ඕක නවත්තන්න බැහැ. ඔන්නෝකට කියනවා අන්‍ය සාස්ත්‍රවරු හොයාගෙන යනවා කියලා. හොය හොයා යනවා මේ ඇත්ත හොයන්න කියලා ආත්මය හොයන. ගිහිලා මොකද කරන්නේ? ඕක හොයාගන්න ඔහො බෑ. මෙන්න මෙහෙම දුක් විඳපන්කෝ. මෙන්න මේ කටු මැහිවල බුදියපන්. මෙන්න මේ විදිහට ගිනි දැපපන්. මෙන්න මේ විදිහට දෙහිඩුවෙන් හිටපන්. මෙන්න මේ විදිහට කුඩු කාපන්. හංකෑලි කකා හිටපන්. ඒක වතලෝල ජීවත් තියා. මේ වගේ විවිධාකාර ක්‍රමවේද කියන්න පටන් ගන්න. ඉතින් ඔවා ඔක්කොම කර කර අතහදා බලන්න. මොකද මේ ආත්මය ගැන හොයන්න කිසිම හරයක් නැති යථාර්ථය තේරුම් ගන්න බැරි මානසික ගොඩනගාගත් දෘෂ්ටියක බැඳිලා ඔන්න ඔය විදිහේ වෙහෙසීමක් වෙහෙදෙනවා. ඉතින් විවිධ ක්‍රම කිය කියා දඟලන. මෙන්න මේකට කියනවා සීලබ්බත පරාමාසී යුත වෙන. අන්නේ සාසුරවල පස්සේ යනවා. ඔන්න ඔකට කියනවා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාසී කියන එකකින් ගහන වෙලා. අන්නේ සාසුරවල පස්සේ නිකන් මිරිගුවක් පස්සේ යනවා කියනවා ඇත්ත හොයාගන්න බැරුව මුලාවකටපත් වෙනවා. මේක තමයි ලෝක සත්‍යය අනන්ත සංසාරයේ පටන් ගන්න වැඩි. ඔය මුලාවෙන් අහකන්න ලෝතරා බුදු පියාණන් වහන්සේ නම පහළ වෙලා මම කියන්නේ කෙනා කවුද කියලා විග්‍රහ කරලා දෙනකම් ඒ විග්‍රහයෙන් දැනගන්නකම් කවදාවත් පුළුවන්කමක් නැහැ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න. එහෙනම් ඔය මම කියන කෙනා ගැන විග්‍රහ කරන්න බුදු පියාණන් වහන්සේ විභජ්‍යවාදී කියලා ක්‍රමයක් දුන්නු. බෙදලා බලන්න ඔච්චර ලොකු දෙයක් නෙමෙයි. අද ලස්සන ක්‍රමයක් දීලා තියෙනවා. මම හොයාගන්න තේසි ක්‍රමය. දැන් අපිට ඒකදී විවිධ ක්‍රම තියෙනවා හොයාගන්න. මේ ලෝකේ හැම වස්තුවක්ම තියෙනවා නේ අපි කිව්වා සංකතයි කියලා. සංකතයේ ලක්ෂණ කිව්වා. උපතක් පේනවා. සිටියහුගේ වෙනස් වීමක් පේනවා. විනාශයකුත් පේනවා. විනාශය කරා ගිනා වෙනසලිය. අන්නේ කාල සීමාවත් තුළ ඔය ක්‍රියාවලියේ සිද්ධ වෙන කාල පරාසයත් තුළ සිද්ධ වෙන යම්කිසි විවිධ අවස්ථාවන් අපි නමක් තියා ගන්නවා. ඒක හඳුන්වනවා. ඒ හඳුන්වන හැම නමකින්ම අපි හඳුන්වන මේ සියලු ලෝකයේ තියෙන හැම දෙයක් යම් මොහොතක පෙර නොතිබී ඉපදුනා හේතුවක ඵලයක් වශයෙන්. ඒකේ විනාශ වීම වලට වාජන වුණා. ඒකේ ඉපදිලා යම් කාල සීමාවක් තුළ ඒ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් දුර්වලලා ගිහිලට වෙනසිලා ගියා. තියෙනීම එහෙම වෙනවා. ඉපදිලා තියෙනවා, විනාශ වෙවි තියෙනවා, කවදා හරි ඒක වෙනසිලා යනවා. ඒ සම්මත කාලයක් තුළ ඒක හඳුන්වන්නේ නබත්තිය. දැන් මිනිසියෙක් උපදිනවා. ඉපදුනහම ඒ මිනිසයාට අපි නමක් තියාගන්නවා. ඒක මිනිසයා කිව්වා. ඒක නමක් කිව්වා. ඉපදිච්ච කෙනා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වල වාජනෙමි මරණීය කරා පරිණාමයටත්පත් වෙනවා. ඉතින් අවුරුදු 80ක් 90ක් 100ක් යනකම් එක නමකින් හඳුන්වනවා. තියාගත නමින් හඳුන්වනවා. එයා මිනිසෙක් කියලා හඳුන්වනවා. දැන් මිනිස් ළමයා. එතකොට ඒ වගේ මිනිස් ගැටවරයා, නැත්නම් මිනිස් තරුණයා, ඔක්කොම මිනිසියාගේ සංඥාවෙමයි හඳුන්වනවා. ඒක නමක් තියාගෙන ඉන්නේ නමින්ම හඳුන්වනවා. මැරෙනකම ඒ නම. උපන් ළමයාට නමක් තිබ්බා, ඉස්කෝලේන්ටත් ඒ නමින් කතා කළා, තරුණ වයසේදීත් ඒ නමින් කතා කළා. නම පරණ වෙන්නේ නැහැ. ඔහොම ගිහිලා ගිහිලා අන්තිමට අවුරුදු 80ක් 90ක් ගිහිලා ඒ නමින් කතා කළා. මලාට පස්සේ කිව්වා ආවල් නම ඇත්ත මලා. අන්න ඉතින් එකක් යනවා. මෙන්න මේ විදිහට විවිධාකාර කොටස්. මේ හැමතැනම තියෙන ද්‍රව්‍ය වස්තු වල තමයි නමක් තියෙන්නේ. කොස් ගහ කියන නමක් තියෙනවා. අනාදී පටන් තිබිච්ච එකක් නෙමෙයි. කොයි වෙලාවක හරි කොස් ඇටයක් මේ පොළොවේ පැලවිලා, ඒ පැලවිච්චලා කොස් පැලයක් හැදිලා, ඊට පස්සේ කොස් පැලේ ක්‍රමක්‍රමී ලොකු වෙලා පල දරන්න පටන් ගියද, ගහ වැඩිලා හැදිලා වැඩිලා හිටා, ඔය අතනේ ඔය කියන්නා වූ ඔය කියන හැම එකක්ම සිද්ධ වුණා. අන්න උපතක් පේනුණා. සිටියහුගේ විනාශ වීමක් තියෙනවා. සමහරලාට කොළ වැටෙනවා, සතු ගනවා, ගහයි තැන් තැන පළුව විදලා ඉස්ම වැකිරෙනවා, සමහර ඒවා හොඳ වෙනවා. ඔහොම හෝ විනාශ වෙවි ගිහිල්ලා ගෙඩිත් හැදෙනවා, ගෙඩිත් පණුව ගනවා. ඔය ආදි වශයෙන් විවිධාකාරයෙන් ගිහිලා ගහත් මෝරනවා. ඔය අතන මෝරලාමල ගහ මැරලයක්. ඒකකම් කිව්වා කොස් ගහ කිය. මෙන්න මේ වගේ හදනේවත් තියෙනවා, හැදිනේවත් තියෙනවා. අපි එකක් අරගෙන බලමු. ඕක බලාගන්න වැදගත් දෙයක්. දැන් මේ බුදු පියාණන් වහන්සේ විභජ්‍යවාදීව බෙදලා බලන්න කිව්ව ක්‍රම. දැන් කොස් ගහ කියන නමක් කිව්ව. දැන් අපි බලනවා ඕක අරගෙන එකින් එකට. අපි උපමාවක් වශයෙන් ගන්නවා. කොළ ටික ගලවලා පැත්තකට දැම්. අතු ටික කපලා පැත්තකට දැම්. පොතු ටික ගලවලා පැත්තකට දැම්. කඳ ගලවලා පැත්තකට දැම්. මුල් ගලවලා පැත්තකට දැම්. අර කොස් ගහ කියපු නම ගලවලා දැන් මෙ නැහැ. දැන් බලන්න කොස් ගහගේ නම විසි කරන්න අහලට. බලන්න කොයි නමක් නැහැ නේද? ගැලෙවේ කොළ. වීදිකලේ අතු. ඊළඟ වීදිකලේ පොතු. ඊට පස්සේ ඉන්නේ කඳ කියලා එකක්. ඊට පස්සේ ගලවලා වීදිකලේ මූල් කියලා එකක්. කොස් ගහ කියන එකක් දැන් බලපුවාම නැහැ ඒක. දැන් මොකද කොස් ගහ කියලා විසි කරන්න තියෙන්නේ? ඊට පස්සේ බලන්න මොකද වුනේ කොස් ගහ කිව්වේද? කොහාට ගියාද එතන තිබිලා? කොහාට හොරෙන් ගියෙත් නැහැ, පේන්න ගියෙත් නැහැ, නොපේන ගියෙත්. දැන් අපි ආයතනයක් හිතෙමු. අර මුල් ටික තිබ්බ හැරියට තියලා, කඳ තිබ්බ හැරියට තියලා, පොතු තිබ්බ හැරියට සම්බන්ධ කරලා, අතු තිබ්බ හැරියට සම්බන්ධ කරලා, කොර ටික තියෙන හැරියට සම්බන්ධ කරලා බැලුවාම ආයි කොස් ගහ තියෙන. හැබැයි කොස් ගහ දැන් ආයි කොහෙන්ද ආවේ තියෙන්නේ? කොහෙවත් ගියෙත් නෑ ගලවනකොට. ඒ කෑලි ගෙතුරුවන් කොස් ගහ කියල එකක් එතන කොහෙවත් ආවෙත් නෑ. එහෙනම් එතන තිබිලත් නෑ ගලවලා බලපුවාම ඉතුරු වෙලා තිබුණෙත් නෑ. දැන් ඔන්න එක දෙයක්. එහෙනම් කොස් ගහ කිව්වේ මොකද්ද? යම්කිසි හේතුඵල සම්බන්ධයකින් හටගත්ත සම්පීඩනයකට තියාගත නමක් විතරයි. ඔයින් එහා දෙයක් ඔතන තිබුණේ නෑ. අපි ගන්නවා කවුරුත් දන්න ඔය පාප ඇදියා ෆුඩ් බයිසිකලී කියන්නේ අර ගන්න. මේක මොකද්ද? බයිසිකලී. කවුරුත් දන්නවා නමක් කිව්වා. කෑල්ල පෙන්නලා මේක මොකද්ද? ඒක හැන්ඩල් අත. ආ ගලවනවා හැම පැත්තක. මේක මොකද්ද? සීට් එක. ගැලෙවුවා පැත්තකට දැම්මා. මේක මොකද්ද? මඩ් ගාඩ් එක. ගැලෙවුවා පැත්තකට දැම්මා. මේක මොකද්ද? රෝද. ගැලෙවුවා. මේක මොකද්ද? අනික් රෝද. ගැලෙවුවා පැත්තකට දැම්මා. මේක මොකද්ද? එතකොට පැටල් අත කියනවා. ගැලෙවා පැත්තකට දැම්මා. මේක මොකද්ද? කේස් එක කිව්වා. කැලිව පැත්තකට දැම්මා. මේක මොකද්ද? දඟවැල. චේන් එක ගැලේවා පැත්තකට දැම්මා. ඉතින් මේ දැතිරෝල ගැලේවා පැත්තකට දැම්මා. ඔක්කොම මේ මොකද්ද? ෆ්‍රේම් එක කිව්වා. ඒකත් ගැලේවා පැත්තකට දැම්මා. දැන් බයිසිකලිය දැම්මේ නේ. බලුවා බයිසිකලිය කියලා එකක් එතන තිබුණා ඉස්සෙල්ලා, දැන් දාන්න එකක් නෑ. කෑලි විතරයි දැන්. එක එක නංගොලි තිබිච්ච කෑලි අහ කරා බයිසිකලිය කියන එකක් ගන්න බැරුවා මෙතන නෑ. දැන් බයිසිකලිය කියන එකක් තිබුණා නා. ඒකට මොකද වුනේ? ඊළඟ ආය යමුන් ලබල් එකෙන්නේ. අර ප්‍රේම එක කියන එක ගත්තා, ඔව් රෝද ගත්තා, ඔක්කොම ගත්තා, එකින් එක එකින් එක අමුල් අමුල බලව දැන් බයිසිකලේ එතන. දැන් ඉස්සෙල්ලා තිබුණෙත් නෑ එතන ගලවලා බලපුවා බයිසිකලේ. දැන් ආයි බයිසිකලේ තියෙන්නේ. කොහේ ඉඳලාවත් ආවද? ගලවන කොහටවත් ගියාද? නැත්නම් එතන තිබුණාද? මොකද වුනේ? අන්න තේරෙනවා මේ කෑලි එකතු කරලා යම් කිසි හැඩතලයකට තිබුණහම අන්නේ ත්‍රිවිධ සම්පින්නනේ හඳුන්වන්න බයිසිකලිය ගියා නමක් තියාගත්තා මිසක් කොයින් ගියා දෙයක් උතර නැහැ. ඒකට හඳුන්වන්න තිබ්බ නාම මාත්‍රයක් විතරයි බයිසිකලිය ගියා. මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ බලන්න කිව්වා විභජ්‍යවාදී. මේ සත්වයා කියන එක නා අරගෙන බලන්න මොනවද උතන තියෙන්නේ. මෙතන තියෙනවා රූපේ. දැන් මම කියන එකට හැවටයි සමම්ම හිඳලා බලන්න මේකේ තියෙන මොනවද? කේත් තියෙනවා, ලොම් තියෙනවා, නියමත තියෙනවා, දත් තියෙනවා, හංගල තියෙනවා, වත් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වග්වඩු තියෙනවා, හදමස තියෙනවා, මේ ආදි වශයෙන් කෑලි 32ක් ඔක්කොම තියෙනවා. එකේ කෑල්ල කෑල්ල ගලවලා ගලවලා දානවා පැත්තකට. තාම මම ගැලෙව්වේ නැහැ. ගැල ගලවලා දාලා බලපුවාම කෝවර කිව්වා මම. 33 වෙනියට දාන්න මම කෑල්ල නැහැ. වේදනාව දැවුනේ මොකේදද? මේ කැලිටි එකතු කරලා මේක 50 පණ හැදුනා. නැත්නම් කැලිටි එකතු කරලා කර්ම බලින් හරකට ප්‍රාණ ශක්තියක් දුන්නා. ඒ හැදුන නිසා මේ කැලිටික පණ ඇතුව ක්‍රියාත්මක වුණා. ඉතින් ඇහැට රූප ආපුවාම චක්කු විඥානය පහළ වුණා මිසක් වෙන එකක් පහළ වුණේ නැහැ. ඒ වෙලාවේ ඒක පහළ වුණා. කන්ට ශබ්ද ආපුවාම සෝත විඥානය පහළ වෙන්න හේතු වුණා. නාසයේ ගන්ධ ආපුවාම ගාන විඥානය පහළ වෙන්න හේතු වුණා. දිවට රස එනකොට දිවහ විඥානය පහළ වෙන්න හේතු වුණා. කයට පහසක් දෙන්න පොට්ටබ්බ විඥානයක් පහළ වෙන්න හේතු වුණා. මණ්ඩ ධර්මයක් ගැටගෙන ඉන්නකොට මනෝ විඥානයක් පහළ වෙන්න හේතු වුණා. ඉනයි විඥානේ පහළ වෙනකොට වේදනාවක් දැනුණා, සංඥා දැනුණා, සංකාර විඥාන ඔක්කොම එකට හැදුණා. ඉන රූපස්කන්ධයයි වේදනායිස්කන්ධයයි සංඥායිස්කන්ධයයි සංකාරයිස්කන්ධයයි විඥානයිස්කන්ධයයි කියන මෙන්න මේ ස්කන්ධ පහ එකතු වුණාට පස්සේ මෙතෙන්ට මම කිව්වා. කැරිටි අයි කියලා දැමලා පස්සේ මම කියන නාම මාත්‍රයක් විතරයි මෙතන. එයින් එහා මොන මම ඔන්නෝක දැකන පස්සේ එහෙනම් කවුද මෙතන නිච්ච කෙනෙක් හිටියේ? පිළින් නැති මම කවුද? ඒ වගේම මෙතන හිටපු වෙනස් වෙන්නේ නැති මම කවුද? එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔන්නෝයේ හේතුඵල පරම්පරාවක් වශයෙන් අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියේ. අතීතයේ හේතු පහක් හදපුහා ඒකයි අවසානයේ මතු පටිසන්ධියකට විඥානයේ පහළ වෙලා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල පහක් හටගන්න. අන්න ඵල පහ ආරම්භ වෙනකොට උප්පාදෝ පඤ්ඤායෙත් උපදප්පේ. අන්න යාගේ වෙනස් වීම පේනවා. වයෝ පඤ්ඤායති වෙනස් වීම පේනවා. ඔය අතරතුර කාලෙින් නමක් තියෙනවා. ඕක හංගවෙනවා මම යන සංඥාවෙ. එහෙනම් පෙරභවීදී යම් කිසි ස්කන්ධ පහකට මම කිව්වද ඒ ඉස්කන්ද පහ හඳුන්වන සංඥාව එතන කිව්වා. ඒක විදිලා ගියාද ඒ සංඥාව එතනින් භාවිත කරලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා අද්භවක් කියලා හිටන් යම් තැනක හැදුනාද ඉස්කන්ද පහක්. ඒ ඉස්කන්ද පහ හඳුන්වන එතන මම කිව්වා. ඒ සංඥාව ගන්න. ඒ ඉස්කන්ද පහ විදිලා ගියාම ඒ මම කිව්ව සංඥාව එතනින් කෙලවරයි. එහෙනම් එක තැනකටවත් අතීතයේ පටන් ඉන්න මමෙක්වත් එතන ඉන්න මමෙක්වත් අනාගතය යන මමෙක්වත් නැහැ. ඔන්න ඔය හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා නවතින්නේත් නැහැ. යම් තාක් මේ හේතුඵල ක්‍රියාවලියේ හේතු නිපදවනවාද ඵලයේ පහළ වෙනවාද අනාදීයේ පටන් ඉන්න ඔය ක්‍රියාවලිය කරන නිසා සසර ගමනක් හැදෙනවා සත්වයක ඉන්නවා වගේ වැටහෙනවා. එහෙනම් ඔතන තව ඔයින් ඉහට තියෙන දෘෂ්ටිය ගන්න ආත්මය මොකද්ද? මෙන්න මේක දැක්කට පස්සේ මම කියන දෘෂ්ටිය ඉවරයි. මම කියන්නේ මොකක්ද කියලා යථාර්ථයෙන් දැනගත්තාම බුදු දහමේ අත්ත කියලා කිව්ව ඔන්න ඔය පොඩට අත්තාහි අතනෝ නාතෝ ආදී වශයෙන් කිව්වේ අර බවුනෝ කිව්ව ආත්ම කතාවට නෙමෙයි. අත්ත කියලා කිව්වේ ඔන්න ඔය නාම මාත්‍රය හඳුන්වන්නයි බුදු දහමේ අත්ත කිව්වේ. බමුණු අත කිව්වේ අන්නර කියන්නා වූ ඉතිරව තියෙන ඒ වගේම නොසෙල්වෙන පිළින් නැති සදාතනික වන්නා වූ අවිපරිණාම ආත්මය ගැන හඳුන්වන්නයි බමුණු අත කිව්වේ. බුදුදහමේ අත කියන්නේ ඔන්නේ නාම මාත්‍රේ හඳුන්වන්නයි. දැන් අත් දෙකේ වෙනස කොච්චරද? බුදුදහමේ අනත්ත කිව්වේ මොකද්ද? මෙන්න මේ ස්ථානයේ තුල ওই නාම මාත්‍රේ ඉක්මවා ගිය තවත් ටිකක් උතන නෑ. මෙන්න මේ ටික බලන්න. මේ ඉක්කන්ද පහ හැරෙන්න. මේ ඉක්කන්ද පහ උපාදානය කරගත්තාම ඇති වෙන්නා වූ චන්ද්‍රාගයෙන් බැඳුනහම සත්ව කියන්නා වූ නාම මාත්‍රේ හට ගන්නවා. ඒ නාම මාත්‍රේ ඒ ටික හඳුන්වන එකක් විතර කොහොවත් නම් ආපු එකකවත් එතන ඉන්නේ එකකවත් මතුවර යන එකක් නෙවෙයි. ඒක නාම මාත්‍රිය පමණයි වචනේ. සත්ව කියන සංඥාව. ඕම ඒ කෑරි ටිකේ ක්‍රියාකාරීත්වයේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා සසර ගමනක් හැදෙනවා. යම් දාසක හේතු නිරෝධ කළොත් ගමන නිරෝධ වෙනවා මිසක් වෙන එකක් ඔතන සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අත්ත කියලා හිටන් හඳුන්වන ওই ටික ඇරෙන්න. ඔතන තවත් ඔයින් එහාට අත්තක් නැහැ. අල්ලගන්න වටනා දෙයක් නැහැ. අල්ලගන්න වටනා දෙයක් නැහැ නම් මොකද වෙන්නේ? අනත්තයි. අත්ත කියලා හිටන් ගන්න. අල්ලගන්න එකක් ඔතන නැහැ. මොකද්ද තියෙන්නේ? හේතුඵල ක්‍රියාවලියක මොනවද අල්ලන්න තියෙන්නේ? මොනවද බදා ගන්න තියෙන්නේ? අත්ත මොකද්ද කියන්නේ? අත්ත කොහෙද තියෙන්නේ? අපේ සිංහල වචනින් අත්ත ගත්තා නම් ලස්සනට අත්ත තෝරා ගන්න. ගහක අත්තක් තියෙනවා. ගහ අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉඳ අත්ත කිව්වා. ඉතින් මොකද කරන්නේ? අපි නොදන්නකමද අත්තක් අල්ලා ගන්න. අත්තක පය ගහන. පය ගහපු අත්ත තමයි ඇස කන දිව නාසය ශරීරය මන කියන්නේ. අල්ලපු අත්ත තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ. අවසානයේ බලනකොට අල්ලපු අත්තක් නැහැ, පය ගහපු අත්තක් නැහැ. අනත්තයි. මෙන්න අපි අනත්ත සෝරා ගන්න හැටි. එහෙනම් දැන් අනත්ත වල තියෙන ස්වභාවය මොකක්ද? මොකද තියෙන හරේ? අනත්තං අසාර කට්ටේ නාති. අනත්ත නම් අසාරයි. අසාර අර්ථයෙන් අනත්ත කිව්වා කිව්වොත් ඔන්න ඕක. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ওই ටිකේ තේරුම් ගත්තට පස්සේ අර බවුණන්ගේ ආත්ම කියන දෘෂ්ටි අපිට දැන් තියෙනවා. නැන්න ඕකට සක්කාය කිව්වා. මොනවද? රූපකාය, වේදනාකාය, සංඥාකාය, සංකාරකාය, විඥානකාය කියන කාය පහක සම්පිණ්ඩනයක් මේ තියෙන්නේ. ඔන්නේ කාය කියන්නේ සමූහ ගොඩවල්. සම්පිණ්ඩන කරගත්ත, කැටි කරගත්ත ගොඩවල්. රූප ගොඩවල්, වේදනා ගොඩවල්, සංඥා ගොඩවල්, සංකාර ගොඩවල්, විඥාන ගොඩවල් සම්පිණ්ඩනය කරලා ඔවට විවිධ නංගම් තියාගෙන හදාගෙන ඉන්නවා. මෙන්න මේ හදාගත්තේ ඒවා. මේ ඉක්කන්ද වලට චන්දරාගයේ බැඳෙනවා. චන්දරාගයේ බැඳුනහම සත්ව කියන වචනේ කියන්නේ ඇලුම් කළා කියන එක. සත්ව කියන්නේ ඇලෙන හිඳ. සත්ව සූත්‍රයේ විදිහට වහතේ දේශනා කරනවා. රූපයේට ඇලෙනවාද, වේදනා ස්කන්ධයට ඇලෙනවාද, සංඥා ස්කන්ධයට ඇලෙනවාද, සංකාර ස්කන්ධයට ඇලෙනවාද, විඥාන ස්කන්ධයට ඇලුම් කරනවාද? මෙන්න මේ හේතුන් සත්ව කියන. ඔන්නේ කායයන්ට සත්ව කියන දෘෂ්ටියක් ඇද්ද? මෙන්න මේක තමයි සක්කාය දිට්ඨිය නෙවෙයි කියන්නේ. සත්කාය කියන්නේ ඔබට, සක්කාය කියන්නේ ඔය කායයන්ට සත්වසින් ඇලු වීම නිසා. දෘෂ්ටිය නෙමෙයි. සත්කාය. එහෙනම් සක්කායෝ සක්කායෝ කියලා කියනවා කියලා හිතන් අහනවා විසාගේ සිටුවරයා. ධම්මදින්නා තෙන්නාසකින් බවත් ගෞතමයන් වහන්සේ නැත්නම් බුදුරයන් වහන්සේ මොකද්ද මේ සක්කාය කියන්නේ කියලා. මොකක් මොකීද කියා තියෙන්නේ. ධම්මදින්නා තෙන්නාති කියන බුදුරයන් වහන්සේ පංච උපාදානස්කන්ධයට සක්කාය කිව්වා කියලා. එන සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. මොකද්ද? කායයට ඇලුම් කරපුවාම කායේ සත්වසෙන් ගත්තා. සත්කාය කිව්වා ඒක. එන ඕක ගන්න තාකල් අපි ඉන්නේ දුක්ඛස්කන්ධයේ තරාගේ. දුක්ඛස්කන්ධය සහ දුක්ඛ සමුදය කියන දෙක සත්කාය කියන එකේ තියෙනවා. මොකද්ද? ඇලුම් කිරීම දුක්ඛ සමුදය. දුක්ඛස්කන්ධය තමයි පංච ස්කන්ධය. පංච ස්කන්ධයට ඇලුම් කිරීම දුක්ඛ සමුදය. ඒදා බුදුරයන් වහන්සේ සක්කායේ පෙන්නලා සක්කායේ සමුදේ පෙන්නේ. සක්කායේ සමුදේ මොකද්ද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියනා වූ කාරණා පහ හේතු කොටගෙන විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ඵල පහක් හටගත්තාම ඔන්න ඔකයි සක්කායේ සහ සක්කායේ සමුදේ. සක්කාය නිරෝධේ මොකද්ද? යම් තැනක අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව නිරෝධ කළාද විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා මතු හදන්නේ නැහැ ඉවරයි. සක්කාය නිරෝධේ. ඒකේ මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.